ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිවේසිතං ආවුත්ථං ධම්ම රාජේන පීති සංජන නං මම කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන වච්චා සුජ්ජන්ති නගොත්තේන දනේන වාති. සද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස අද දුරතපුර පසළොස්වක් පොහොය දවසේ උදෑසනම උපෝසත සීලයේ සමාදන් වෙලා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කරමින් බණ භාවනාදීන්හි යෙදිලා කුසල ධර්මයන් දියුණු කරගනිමින් සිටින අතර වාරේ දැන් සූදානම් වෙන්නේ තවත් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහායි. මේ පින්නතුන්ලාට අප සඳහන් කළා දැන් අපට ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ මරණාසන්නව හිටපු උපාසක පින්වතෙකුට සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් වදාළා වූ ධර්මානුශාසනාවක් පිළිබඳවයි කියලා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන කාලවකවානුවකදී අනාථපිණ්ඩික සිටුතුමා බොහොම ගිලන් වුණා, තදින්ම ගිලන් වුණා, මරණාසන්න තත්ත්වයටම පත් වුණා. අනතුරුව මේ අනාථපිණ්ඩික සිටුතුමා එක්තරා තමන්ගේ සේවකයෙකුට කතා කරලා කිව්වා, යන්න ගිහිල්ලා මගේ වචනෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා ශිරසින් වන්දනා කරන්න. ස්වාමීනි, අනාථපිණ්ඩික ගෘහපතිතුමා බොහොම ගිලන්වයි ඉන්නේ, ලෙඩින් ඉන්නේ, තදබල විදිහටම අසනීප වෙලා. ඒ සිටුතුමා භාග්‍යවතුන් වහන්සේගේ පා ශිරසින් වන්දනා කරනවා කියලා මගේ වචනයෙන් බුදුරජාණන් වහන්සේට පළමුකොට නමස්කාර කරන්න. ඊළඟට ඔබ යන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට. ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේටත් මගේ වචනයෙන් ශිරසින් වන්දනා කරන්න. ශිරසින් වන්දනා කරනවා කියන්නේ පාමුල හිස තබා වන්දනා කිරීම. මේ විදිහටත් කියන්න සාරිපුත්ත මහරහතන් වහන්සේට. මොකද්ද? අනාථපිණ්ඩික සිටුතුමා බොහොම අසනීප තත්ත්වයේ ඉන්නේ, දැඩිසේ ගිලන් වෙලා ඉන්නේ. ඒ සිටුතුමා සාරිපුත්ත ස්වාමින් වහන්සේගේ පාශිරසින් වන්දනා කරනවා. වන්දනා කරලා මෙහෙමත් පවසා සිටිනවා, ස්වාමීනි සාරිපුත්ත ස්වාමින් වහන්සේ, මා කෙරෙහි අනුකම්පාවෙන්, අනාථපිණ්ඩික සිටුතුමා කෙරෙහි අනුකම්පාවෙන් මේ සිටුමැදුරට වැඩම කරනවා නම් බොහෝම හොඳයි, අනුකම්පා කොට වැඩම කරන ශේක්වා කියලා මෙසේත් පවසා සිටින බව දන්වන්නටයි කියලා කිව්වා. ඒ කියාපු විදිහටම අර සේවකයා ගිහිල්ලා, ඒ පුරුෂයා ගිහිල්ලා පළමුවෙන් බුදුරජාණන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමාගේ වචනේ ශිරසින් වන්දනා කළා. අනතුරුව සාරිපුත්ත ස්වාමින් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා සාරිපුත්ත ස්වාමින් වහන්සේටත් අනාථපිණ්ඩික සිටුතුමාගේ වචනෙන් ශිරසින් වන්දනා කරලා මතක් කළා, ස්වාමීනි ගෘහපතිතුමා මෙහෙමත් කියා හිටිනවා, මොකක්ද මේ අනාථපිණ්ඩික සිටුතුමා බලවත් ලෙස ගිලන්වයි සිටින්නේ, ඒ නිසා ස්වාමීනි සාරිපුත්‍රයන් වහන්සේ අනුකම්පා කොට වැඩම කරන ශේක්වා කියලත් ආරාධනා කර සිටින බව දැනුම් දුන්නා. සාරිපුත්ත ස්වාමින් වහන්සේ ආරාධනාව බාරගත්තා. බාර අරගෙන, පාත්‍ර සිවුරුත් අරගෙන ආනන්ද ස්වාමින් වහන්සේත් සමගින් අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වැඩම කළා. වැඩම කරලා සාරිපුත්ත ස්වාමින් වහන්සේ, ආනන්ද ස්වාමින් වහන්සේත් පැන වූ ආසනවල වැඩ හිටියා. වැඩ ඉඳලා සාරිපුත්ත ස්වාමින් වහන්සේ පළමුවෙන් මේ ගෘහපතිතුමාගේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට උපස්ථානය කරන ප්‍රධාන දායක උපාසකතුමාගේ සැප දුක් විමසා සිටියා. ගෘහපතිතුමනි, කොහොමද ඔබට මේ අසනීප තත්ත්වය ඉවසන්න පුළුවන්ද? මේ තියෙන බෙහෙත් ආදීන් යැපෙන්න පුළුවන්කම තියෙනවද? ඔබේ දුක් වේදනා වැඩි වෙනවද, අඩු වෙනවද, කොහොමද තත්ත්වය කියලා. අනාථපිණ්ඩික සිටුතුමා ඒ අවස්ථාවේදී පවසා සිටියා, ස්වාමීනි, සාරිපුත්‍රයන් වහන්ස, මට ඉවසන්න නම් බොහොම අමාරුයි, ජීවත් වෙන්න බොහොම අමාරුයි, මගේ දුක් වේදනා එන්නෙන්නම වැඩි වෙනවා, අඩුවීමක් ඇත්තේම නැහැ. හරියට ඒක මෙන්න මේ වගේ. බලවත් ශක්තිමත් මිනිස්සෙක් මගේ මේ මාව අල්ලගෙන තියුණු ආවේදයකින් මගේ හිසට අනින්නවා වගේ බලවත් දුක් වේදනාවක් ඇති වෙනවා. ඒ දුක් වේදනාව ඉවසන්න අමාරුයි, යැපෙන්න අමාරුයි, ජීවත් වෙන්න අමාරුයි, එන්නෙන්නම වැඩි වෙනවා කියලා සඳහන් කළා. බලන්න උපමාව, සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා කියා සිටිනවා, තමන්ට දැනෙන මේ හිසේ වේදනාව කොහොමද කියනවා නම්, ශක්තිමත් මිනිසෙක් තමන්ව අල්ලගෙන තියුණු ආයුධයකින් ඔළුවට අනිනවා වගේ, අතුල හාරනවා වගේ බලවත් වේදනාවක් ඇති වෙනවායි කියලා. තවත් උපමාවකින් කියනවා, ස්වාමීනි, සාරිපුත්‍රයන් වහන්සේ, ශක්තිමත් මිනිසෙක් මාව අල්ලගෙන මේ ශක්තිමත් රැහැනක් මගේ හිසේ වෙලලා ඒක තද කරනවා වගේ, මේ හිස තද වෙන ගතියක්, වාතයෙන් තද වෙන ගතියක් මට දැනෙනවා. ඒ වගේ බොහොම බලවත් වේදනාවක් හිසේ තියෙනවා. වාතාබාධයක් සඳහන් වෙනවා. අදිමත්තා වාතා ශීසං පරිකන්තන්ති. බලවත් මේ වාතාබාධයකින් හිසට මහත් වේදනා දැනෙනවා. ඒ නිසා මට මේ දුක ඉවසන්න අමාරුයි, යැපෙන්න අමාරුයි, ජීවත් වෙන්න අමාරුයි, එන්නෙන්නම මේ වේදනා අඩු වෙනවා මිසක්, අඩු වෙනවා නෙවෙයි, වැඩි වෙනවා මිසක් අඩුවීමක් ඇත්තේ නැහැ කියලා. ඊළඟට තවත් උපමාවකින් සඳහන් කරනවා, ස්වාමීනි, සාරිපුත්‍රයන් වහන්සේ, හරක් මරන්න දක්ෂ මිනිස්සෙක් නැත්තම් එයාගේ අතවැසියා අර හරක් මරන කැත්ත අරගෙන ඇවිල්ලා මගේ බඩ ඇතුළට දාලා එහාට මෙහාට මේ කපා දානවා වගේ මට බලවත් වේදනාවක් දැනෙනවා. කොහේද? කුස ඇතුලේ. එතකොට මේ තද බල විදිහට වාතය උත්සන්න වෙලා හිසටත් වාතය බලපාලා, කුසටත් බලපාලා මුළු මහත් ශරීරයේම මේ වාතයෙන් තද වෙලා බොහොම පීඩාවට පත් වෙලා සිටින අවස්ථාවක්. ඒ නිසා කුසේ වේදනාවත් එන්න එන්නම වැඩි වෙනවා, අඩුවීමක් නැහැ. ස්වාමීනි, සාරිපුත්‍රයන් වහන්සේ, මේ ශක්තිමත් මිනිසෝ දෙන්නෙක් දුර්වල මිනිසෙක්ව අත් දෙකෙන් අල්ලාගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක් ළඟට අරගෙන ගිහිල්ලා අර වලට කිට්ටු කරලා බලෙන්ම ශරීරය තවන්නේ යම්සේද, අන්නේ වගේ මගේ මේ මුළු මහත් ශරීරයේම බලවත් දැවිල්ලක් තියෙනවා. ඒ කියන්නේ හිසේ සිට පාදාන්තයේ දක්වාම ඇඟ ඇතුළේ පිච්චෙනවා වගේ බලවත් දැවිල්ලක් තියෙනවා. ඒක නිසා මේ වේදනා එකක්වත් මට ඉවසන්න බෑ, ජීවත් වෙන්න අමාරුයි, එන්නෙන්නම මේ අසනීප වැඩි වෙනවා, දුක් වේදනා වැඩි වෙනවා මිසක් අඩුවීමක් නෑ කියලා. කවුද දැන් මේ විදිහට කියන්නේ? අනාථපිණ්ඩික සිටුතුමා. ඒ කියන්නේ ප්‍රථම මාර්ගයට පත්වෙච්ච සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ. ඒකෙන් අපට පේනවා, එහෙමනම් මේ ආර්ය ශ්‍රාවකෙක් වුණත් කෙනෙකුට මේ විදිහේ අසනීප තත්ත්වයන් දුක් වේදනා ඇති වෙන එක වළක්වන්න බෑ. අන්න බලන්න. එතකොට එහෙමනම් අපිත් බලාපොරොත්තු වෙන්න ඕන අපේ මරණාසන්න අවස්ථාව කොයි විදිහට සිද්ධ වේදයි කියන්න බෑනේ. දැන් මේ පින්වත්තුන්ලා සමහර කෙනෙක් හිතන්න පුළුවන්, හොඳට පින් දහම් කළාම කිසි කරදරයක් දුකක් නැතුව සුවසේම මරණයටපත් වේවි, දුක් විඳින්න වෙන එකක් නැහැ කියලා එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපට ඒක නිශ්චිත වශයෙන් කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් බලන්න, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පවා පින්වම් පාන්න ආසන්න සමීප කාලයේ අර ලෝහිත පක්ඛන්දිකා රෝගී උත්සන්න වීමෙන් බලවත් අපහසුවට පීඩාවටපත් වුණා. සර්වඥයන් වහන්සේටත් එසේනම් අවශේෂ සත්‍යයන් ගැන කවර කතාවක්ද? ඉතින් අපට සමහරලාට මේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න අවස්ථාවේ වින්දා වූ දුක් වලටත් වඩා බොහෝ අතිරේක දුක් විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එක එක්කෙනාගේ මරණාසන්න තත්ත්වය වෙනස් වෙනවා. සමහර කෙනෙක් නින්දේදී මරණයටපත් වෙනවා, කිසි දුකක් වේදනාවක් නොවින්දා ස්වභාවික ලෙසම මරණයටපත් වෙන අය ඉන්නවා. බොහෝ දුක් වේදනා විඳලා මරණයටපත් වෙන අය ඉන්නවා. ප්‍රියානතුරු අන්තරාවලින් මරණයටපත් වෙන අය ඉන්නවා නේද? ඉතින් ඔන්න වගේ අසුවල් රෝගේ නිසා අසුවල් උපක්‍රමයෙන් අසුවල් තැනදී මරණයටපත් වෙනවා කියලා කාටවත් නිශ්චයක් ඇත්තේ නැහැ. ඊළඟට ආර්ය ශ්‍රාවකයෙක් වුණත් දුක් නොවිඳ මැරෙනවායි කියන එක හිතන්න බෑ කියන්න බෑ කියන එක අපිට මේ කාරණේ පැහැදිලි වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සාරිපුත්තු ස්වාමින් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට මෙසේ අනුශාසනා කළා. තස්මාති හතේ ගහපති එවං සික්ඛිතබ්බං න චක්ඛුං උපාදිස්සාමි න ච මේ චක්ඛු නිස්සිතං විඤ්ඤාණං භවිෂ්‍යති ඉති එවං හිතේ ගහපති සික්ඛිතබ්බං. ගෘහපතිය ඔබ දැන් මෙන්න මේ විදිහට හොඳට ධර්මයේ හිත පිහිටුවා ගන්න. න චක්ඛුං උපාදිස්සාමි මම මේ ඇහැ මගේ කියලා අල්ලගන්න යන්නේ නැහැ. න ච මේ චක්ඛු නිස්සිතං විඤ්ඤාණං භවිෂ්‍යති මේ ඇහැ අල්ලගෙන සිත නොපවතිවා. ඒ කියන්නේ ඇහැ අසුරු කරගෙන තණ්හාවෙන් ඇහැට බැඳී යමින් මේ සිත නොපවතිවා කියලා අන්න එහෙම මෙනෙහි කරන්න, එහෙම හිත පිහිටවන්න කියලා වදාලා. ඒ කියන්නේ තවත් විදිහකින් කියනවා නම් මේ ඇස අනිත්‍යයි, මේ ඇස අනිත්‍ය බැවින්ම දුක්ඛයි, අනිත්‍යෝ දුක්ඛෝ වූ මේ ඇස මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙමෙයි. මෙන්න මේ විදිහට දැන් දකින්න, මෙන්න මේ විදිහට දැන් හිත පිහිටුවා ගන්න, මේ විදිහට හිත මෙනෙහි කරන්න කියපු එකමයි වෙනත් වචන වලින් කිව්වේ. මොකද්ද? මේ චක්කුම් උපාදිස්සාමි මම ආශාවෙන් තණ්හාවෙන් මේ ඇහැ අල්ල ගන්න යන්නේ නැහැ. නැච මේ චක්කුනිසිතං විඤ්ඤාණං භවිෂ්‍යති මේ ඇස තණ්හාවෙන් අල්ලාගෙන සිට නොපවතිවා. මෙන්න මේ විදිහට හිත පුරුදු කරන්න, ධර්මයේ සිට පිහිටුවා ගන්න කියලා ආවාද අනුශාසනා කළා. ඔය විදිහටම ගෘහපතිතුමනි කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආධ්‍යාත්මික ආයතන එකක්වත් අල්ලගන්න යන්න එපා. ඒවා මගේ කියලා, මට ආයත්‍ය කියලා, තමන්ගේ දේ කියලා අල්ලගන්න යන්න එපා. මගේ සිත මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආධ්‍යාත්මික ආයතන තෘෂ්ණාවෙන් අල්ලා ගැනීමෙන් තොර වේවා කියලා මේ විදිහට හිත පුරුදු කරන හැටියට වදාලා. තවත් විදිහකින් කියනවා නම් එහෙමනම් දැන් මේ අනාථපිණ්ඩික සිටුතුමා විසින් මෙනෙහි කළ යුතු කුමක්ද? මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ මනස සංකත ධර්ම. මේවා අනිත්‍යයි. අනිත්‍ය නිසාම මේවා රෝගයක් වගේ, තුවාලයක් වගේ, ආබාධයක් වගේ, පීඩාවක් වගේ, අනුන්සතු දෙයක් වගේ හිස්සූ දේවල්. මේවා මේ කිසිවක් මගේ නෙමෙයි, මම නොවේ, මගේ ආත්මය නොවේ. මගේ සිත තෘෂ්ණාවෙන් මේ ඇහැට නොබැඳේවා, කනට නොබැඳේවා, නාසයට නොබැඳේවා, දිවට නොබැඳේවා, කයට නොබැඳේවා, මනසට නොබැඳේවා. එතකොට මම මේ ඇහැ අල්ලගන්නේ දැන් මේ වෙලාවේ මේ ඇහැ අතහැරලා දානවා. මම දැන් මේ වෙලාවේ කන අල්ලගන්නේ, කන අතහැරලා දානවා. නාසය අල්ලගන්නේ, නාසයත් අතහැරලා දානවා. දිව අල්ලගන්නේ, ඒකත් අතහැරලා දානවා. කය අල්ලගන්නේ, කයත් අතහැරලා දානවා. මනස අල්ලගන්නේත් නැහැ, මනසත් අතහැරලා දානවා. මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කෙරෙහි මාගේ තෘෂ්ණාව ඇති නොවේවා, තෘෂ්ණාව පහ වේවා කියලා ඔන්න ඔය විදිහට මෙනෙහි කරන්න කියපු එකනේ වෙනත් වචන වලින් කිව්වේනේ. අන්න ඒකයි ලැබිච්ච උපදේශය. අනතුරුව වදාලා තස්මාතිහ ගහපති එවං සික්ඛිතබ්බං රූපං න උපාදිස්සාමි. න රූපං උපාදිස්සාමි කියලා කියන්නේ මම මේ රූපේ අල්ලගන්න යන්නේ, මේ රූපේ මම අතහැරලා දානවා. ශබ්දය අල්ලගන්න යන්නේ, මේ ශබ්දය අතහැරලා දානවා. ගන්ධය අල්ලගන්නේ නැහැ, ගන්ධය අතහැරලා දානවා. දිවට දැනෙන රසය අල්ලගන්නේ නැහැ, රසය අතහැරලා දානවා. කයට දැනෙන පහස අල්ලගන්නේ නැහැ, පහස අතහැරලා දානවා. මනසට හිතෙන දේවල් මරණාසන්න වෙලාවේ නොඑක් දේ හිතෙන්න පුළුවන්. ඒ මනසට අරමුණ වන හැම දෙයක්මත් අතහැරලා දානවා. ඒව අල්ලගන්නේ නැහැ. මගේ සිත මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ කිසිවක් තණ්හාවෙන් අල්ලා නොගෙන, ඒව ඇසුරු කර නොගෙන පවතිවා. ඒවයි නිදහස් වේවා කියලා ඔන්න ඔය විදිහට හික්මෙන හැටියට වදාලා. ඒ කියන්නේ තවත් විදිහකින් කියනවා නම් අර කලින් සඳහන් කරපු විදිහට ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ මනස අනිත්‍ය දුකානාත්ම වශයෙන් බලනවා වගේම ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට අරමුණු වන නොඑක් අරමුණු, ඒවත් අනිත්‍යයි. වහා හටගෙන බිඳී යන බැවින් දුක්ඛයි. පෙළෙන බැවින් රෝගයක්, තුවාලයක්, ආබාධයක්, පීඩාවක් වගේ. ඊළඟට මේවා සාර වශයෙන් ගන්න දෙයක් නැති බැවින් රූප, ශබ්ද ආදී ඒවා හිස්සෝ දේවල්. තමන්ගේ වශයෙන්ෙහි පවත්වන්න බැරි නිසා අනුන්ගේ වගේ අනාත්ම වූ දේවල්. ඔන්න ඔය විදිහට අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම මේවා මම නොවේ, මේවා මගේ නොවේ, මේවා මගේ ආත්මය නෙවේ. මම දැන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිසිවක් අල්ලා ගන්න යන්නේ නැහැ. මම රූපයත් අතහරිනවා, ශබ්දයත් අතහරිනවා, ගන්ධයත් අතහරිනවා, රසයත් අතහරිනවා, පහසත් අතහරිනවා, මනසට අරමුණු වන දේවලුත් අතහරිනවා. මගේ සිත මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිසිවක් තණ්හාවෙන් අල්ලාගෙන ඒවා ඇසුරු කරගෙන නොපවතිවා. මගේ සිත මේවයින් නිදහස් වේවා කියලා මෙනෙහි කරන්න කියපු එකයි. අනතුරුව වදාලා ගෘහපතිතුමනි, ඔබ මෙන්න මේ විදිහටත් නුවණින් මෙනෙහි කරන්න. කුමක්ද? න චක්කු විඥානං උපාදිස්සාමි, නච මේ චක්කු විඥාන නිශ්චිතං විඥානං භවිෂ්‍යති. එයින් වදාලේ කුමක්ද? දැන් ඇහැත් රූපයක් දෙක නිසා චක්කු විඥානය ඇහැමුල්ව සිත් පහළවීම සිද්ධ වෙනවනි. ඇහැමුල්ව පහළ වෙන සිතුත් අල්ල ගන්න යන්න එපා. ඒවත් අතහැල්ලා දාන්න. මගේ සිත මේ ඇහැමුල්ව පහළ වෙන සිත්වලත් නොබැඳීම පවතිවා කියලා ඔය විදිහට ධර්මයේ පිහිටාන්නේ, ඒ විදිහට මෙනෙහි කරන්න කියලා වදාලා. දැන් බලන්න මේ මේව නැති වෙලා යනකොට හරි අමාරුවක්නේ, හරි වේදනාවක්නේ හිතටනේ. දැන් මොකද උපතේ පටන් අපි මේ වෙනකම්ම මොහොතක් මොහොතක් පාසා මේ ඇහැකනනාසය දිව ශරීරයේ මනස වෙනස් වෙලා ගියාට වෙනස් වෙමින් පවතින දේ අල්ලගෙන ඉන්නවනේ. මේ ඇහැකනනාසය දිව ශරීරයේ මනස මැරෙන මොහොත දක්වාම අල්ලගෙන ඉන්න සාමාන්‍ය පුතත්ජන කෙනෙකුගේ ස්වභාවය ඒකයි. එතකොට මැරුණට මැරෙන්නෙත් අල්ලගෙනමයි. ඒක නිසා මැරුණට ආයි අල්ලගෙන ඉන්න නිසා මොකද වෙන්නේ? නැවත ප්‍රතිසන්දිය සකස් වෙනවා. උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති. අන්න අල්ලා ගැනීම ආදීනවයි, ග්‍රහණය කර ගැනීම ආදීනවයි. මැරෙනකොටත් මැරෙන්නේ අල්ලගෙනම නම් උපාදාන පත්‍ය භව අල්ලාගත්තු නිසා, ග්‍රහණය කරගත්තු නිසා භවයේ සකස් වෙනවා. ඒ කියන්නේ එතන කාම ධාතුවේ හෝ රූප ධාතුවේ හෝ අරූප ධාතුවේ කර්ම සකස් වෙනවා. කර්ම සකස් වීම නිසා භව පත්‍ය ජාති ආයුපදිනවා. ආයු පන්නහම ජාති පත්‍ය ජරාමරණ. ආයතින් ලෙඩ වෙන්න ඕනේ, දිරන්න ඕනේ, මැරෙන්න ඕනේ, ඔය ටික තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා බෝධෝන් කෙනෙකුට ඔන්න ඔය විදිහට අර අල්ලා ගැනීම නිසා නැවත වරක් ප්‍රතිසන්දිය ලැබීම සිද්ධ වෙනවා. ආර්යයන් වහන්සේලා, රහතන් වහන්සේලා හැර සෙසු ආර්යයන් වහන්සේලා පෘථග්ජනයෙක් වගේ උපාදානය කරගන්නේ. පෘථග්ජනයෙකුට තරම් ඕලාරික උපාදානයක් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි ආර්යයන් වහන්සේලා තුළ ඇත්තේ නැහැ. නමුත් යම් යම් ආකාරයකින් සියුම් හෝ උපාදානයේ තියෙන අනාගාමි ආර්යයන් වහන්සේ තුළත් සියුම් වශයෙන් හෝ මම කියන අෂ්මිමානේ තියෙනවා. අන්න ඒ නිසා තමයි අනාගාමි ආර්යයන් වහන්සේ නැවත සුද්ධාවාසවල පහළ වෙන්නේ, ප්‍රතිසන්දිය ලබන්නේ. කිසිම උපාදානයක් නැත්තා වූ රහතන් වහන්සේ පමණක් ස්කන්ධයන්ගේ බිඳී යෑමේ පිරිනිවීමට පත් වෙනවා. රහතන් වහන්සේට කිසිම විදිහක උපාදානයක් අල්ලා ගැනීමක් නැති නිසා නැවත ස්කන්ධයන්ගේ හටගන්න, හට ගැනීමක් වෙන්න විදිහක් ඇත්තේ නැහැ. උපාදාන නිරෝධහ භව නිරෝධෝ. ග්‍රහණය කර ගැනීමක් අල්ලා ගැනීමක් නැත්තම් කර්ම සකස් වීමක් නැහැ, භවයක් නැහැ. භවය නැත්තම් උපතක් නැහැ. උපතක් නැත්තම් ජරා මරණ හැඳින් වැළපීම් දුක් දුම්නස් නැහැ. අන්නේ විදිහටයි රහතන් වහන්සේ උපාදාන රහිතව පිරිනිවීමේ සියලු දුකින් නිදහස් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මෙහිදී දැන් පුතඥ පුද්ගලයන්ගේ තියෙන උපාදානය බොහොම බලවත් එකක්, ඕලාරික එකක්. ඉතින් සංසාරේ අනාදිමත් කාලයක් මුළුල්ලේ මම මාගේ මට ආයත්‍ය කියලා අල්ලාගෙන ඉන්න මේ හැකන්නාසේ දිව ශරීරයේ මනස දැන් ඔන්න නැති වෙන්න යන්නේ, දැන් මේවා අභාවයට යනවා, දැන් ජීවිතයෙන් සමුගන්න සිද්ධ වෙනවා කියන අදහස පුහුදුන් කෙනෙකුට ඇති වෙනකොට මොකද වෙන්නේ? බයටපත් වෙනවා, තැති ගන්නවා. අනේ දැන් ඊළඟට මොකද වෙන්නේ යන්නේ? මෙතනින් පස්සේ කොහේ යනවද? මොකද්ද වෙන්නේ? මේවා දාලා ගිහින් කොහොමද කියන මහත් වූ තැති ගැනීමක් ඇති වෙනවා. නමුත් අනාථපිණ්ඩික සිටුතුමා ධර්මය අවබෝධ කරපු දහම් දුටු සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් නිසා අනාථපිණ්ඩික සිටුතුමා අවබෝධ කරගෙන තිබෙනවා මේ ජීවිතේට අයිති හැම දෙයක්ම සංකත ධර්ම. සංකත කියලා කියන්නේ හේතුඵල වශයෙන් සකස් වෙච්ච දේවල්. හේතුඵල වශයෙන් සකස් වෙච්ච දේවල් වල ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද? හේතුන්ගේ සකස් වීම වශයෙන් හට ගන්නවා, උපාදෝ පඤ්ඤායති. ඊළඟට හේතු වෙනස් වෙනකොට, අභාවයට යනකොට හටගත්තද අන්න අභාවයට යනවා වයෝ පඤ්ඤායති. ඊළඟට අර හටගත් දේ හට ගැනීමත් අභාවයත් අතර පවතින්නේ වෙනස් වෙමින්. තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පැවැත්මත් නිරතුරුව වෙනස් වීමටපත් වෙනවා. ඔන්න ඕකයි සංකත ධර්මයන්ගේ ලක්ෂණය. ඒ අවබෝධ කරලා තියෙනවා කවුද? අනාථ පිණ්ඩික සිරිතුමා. කොයි අවස්ථාවේදීද? සෝතාපන්න වග්ගචිත්තේ 15 වෙනි අවස්ථාවේ සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා අවබෝධ කළා යම්සි දුරකට. ප්‍රථම මාර්ගයේ 15 වීමේ දුර දක්වා අවබෝධ කළා. ඒ වගේම අනිත්‍ය හැම දෙයක්ම දුකට අයත්ය කියලා අවබෝධ කළා ප්‍රථම මාර්ගඥානයේ තරමට. සියලු සංස්කාර ධර්ම අනාත්මයි කියලා අවබෝධ කළා ප්‍රථම මාර්ගඥානයේ තරමට. තේන්නේ ඒ තරමට පැහැදිලි පිරිසිදු අවබෝධයක් අනාථ පිණ්ඩික සිටුතුමාට තියෙනවා. ඒ නිසා පුතුජනෙක් මරණාසන්න අවස්ථාවේ මේ සංස්කාර ධර්ම ග්‍රහණය කරගන්නවා වගේ අනාථ පිණ්ඩික සිටුතුමා ග්‍රහණය කරගන්න යන්නේ. අනාථ පිණ්ඩික සිටුතුමාට මේ අතහැරීම කරන එක පහසුයි. පහසු මොකද? භාවිත මනසක් තියෙන නිසා. අන්න භාවිත මනසක් තිබීමේ ආනිසංශය. මේ ජීවිතයේ තුල භාවිත මනසක් තිබුණොත් මරණාසන්න අවස්ථාවේ තවදුරටත් අතහැරලම මරණයටපත් වෙන්න පුළුවනි. භාවිත මනසක් නැති කෙනෙකුට මරණාසන්න අවස්ථාවේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස මේවා අනිත්‍යයි, අනිත්‍යෝ දේ දුක්ඛයි, මේවා අනාත්මයි, මේවා අතහැරලා දාන්න, මේවා ඔයගේ නෙවෙයි කිව්වොත් එහෙම තවත් ඇති ගැනීමටපත් වෙන්න පුළුවන්. මොකද ධර්මය අහලා භාවිත මනසක් නැතිකම නිසා. භාවිත මනසක් තියෙන කෙනෙකුට එබඳු ධර්මයක් අහනකොට හිතට ලැබෙන්නේ හරි අස්වැසිල්ලක්. හැබැයි නෙවෙන්නම් මෙච්චර කාලයක් තිස්සේ අපි මුලා වෙලා මේ තමන්ගේ නොවන හැකනාශයේ දිය ශරීරයේ මනස තමන්ගේ වරදවක් නිහිටියා. ඒ නිසා තමයි අපි මෙච්චර කාලයක් මේ දුක වින්දේ. දැන්වත් මේවට තියෙන ඇල්ම අතහැල්ලා දාලා මරණයටපත් වෙන්න ඕන කියලා ආර්ය ශ්‍රාවකය හිත හදා ගන්නවා, සැනසීමටපත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඇහැමුල් පහළ වෙන සිතත් අල්ල ගන්න එපා, ඒකත් අතහැල්ලා දාන්න. කන නිසා පහළ වෙන සිතත් අල්ල ගන්න එපා, ඒකත් අතහැල්ලා දාන්න. නාසය නිසා පහළ වෙන සිතත් අල්ල ගන්න එපා, ඒකත් අතහැල්ලා දාන්න. දිව නිසා පහළ වෙන සිතත් අල්ල ගන්න එපා, ඒකත් අතහැල්ලා දාන්න. කය නිසා පහළ වෙන සිතත් අල්ල ගන්න එපා, ඒකත් අතහැල්ලා දාන්න. මනස නිසා පහළ වෙන සිතත් අල්ල ගැනීමත් අල්ල ගන්න යන්න එපා, ඒකත් අතහැල්ලා දාන්න. මේ ඇහැකර නාසය දිව ශරීරයේ මනස මුල්ල පහළ වෙන සිත්වල හිත බැඳී යන්න දෙන්න එපා, ඒ ඔක්කොම අතහැල්ලා දාන්න. ගෘහපතිතුමනි, ඔන්න දැන් ඔබ මේ විදිහට මෙනෙහි කරන්න, මේ විදිහට ධර්මයේ පිළිටුවා ගන්න කියලා සාරිපුත් ස්වාමින් වහන්සේ අනුශාසනා කළා. ඉතින් මේ පින්නතුන්ලාත් මතක තබා ගන්න ඕනේ. එහෙමනම් මරණාසන්න අවස්ථාවේ කවුරු හරි මේ බණ කියන ළඟපාතක නොහිටියොත් තමන්ට පුළුවන් නම් මේ විදිහට මෙනෙහි කරන්න. මොනවද? මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස මගේ නෙමෙයි. මේවා මේ මැරිලා යන්නම ඉපදිච්ච ඒවා. මේවා අභාවයට යන්නම හැදිච්ච ඒවා. මේවා බිඳී යන්නම හටගත් දේවල්. මේවා එකක්වත් මගේ නෙමෙයි. මේවා දැන් මම අතහැරලා දානවා. මේ ඇහත් මගේ නෙමෙයි, කනත් මගේ නෙමෙයි, නාසයත් මගේ නෙමෙයි, දිවත් මගේ නෙමෙයි, කනත් මගේ, කයත් මගේ නෙමෙයි, මනසත් මගේ නෙමෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම මේ ඔක්කොම අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මේ කිසිවක් මගේ නෙමෙයි. මේ ඔක්කොම බිඳී යන්න හැදිච්ච දේවල්. මේ කිසිවක් මට එපා, මේ කිසිවක් මගේ නෙමෙයි. ඊළඟට ඇහැ නිසා පහළ වෙන සිත, කන නිසා පහළ වෙන සිත, නාසය නිසා පහළ වෙන සිත, දිව නිසා පහළ වෙන සිත, කය නිසා පහළ වෙන සිත, මනස නිසා පහළ වෙන සිත, මේ සියල්ලම අනිත්‍යයි, මේ කිසිවක් මගේ නෙමෙයි, මේ ඔක්කොම මම අතහැරලා දානවා කියලා අන්න එහෙම ධර්මයේ මෙනෙහි කරන්න ඕන. අනතුරුව වදාලා ගෘහපතිතුමනි, ඔබ තවදුරටත් මෙහෙමත් හිතන්න ඕන. චක්කු සම්පස්සං උපාදීසාමි නච මේ චක්කු සම්පස්ස නිසිතං විඥානං භවිෂ්‍යති. මේ ඇහැ නිසා ඇතිවෙන ස්පර්ශයත් අතහැරලා දානවා මම, මේකත් මගේ නෙමෙයි, මගේ සිත මේ ස්පර්ශයෙහිවත් නොබැඳේවා කියලා ඔය විදිහට ධර්මයේ මෙනෙහි කරන හැටියට වදාලා. කන නිසා ඇතිවෙන ස්පර්ශය, නාසය නිසා ඇතිවෙන ස්පර්ශය, දිව නිසා ඇතිවෙන ස්පර්ශය, කය නිසා ඇතිවෙන ස්පර්ශය, මනස නිසා ඇතිවෙන ස්පර්ශය, ආයතන හය නිසා ආයතනත් අරමුණුත් සිතත් සම්බන්ධ වීමෙන්, ස්පර්ශ චෛතසිකයේ සම්බන්ධ වීමෙන් යම් ආයතනික ස්පර්ශයක් ඇතිවෙනවා නම් ඒ ස්පර්ශයේ හිත බැඳෙන්න නොදී ඒවත් අතහැරලා දාන්න ඕන. මොකද එකතු වෙන්නේ අනිත්‍ය දේවල්. ඒ නිසා අනිත්‍ය දේවල් සම්බන්ධ වෙලා ස්පර්ශය ඇති වෙච්චහම ඒ ඇති වෙන ස්පර්ශය වෙනස් වෙනවා. ඒක දුකට අයිති, ඒකත් මගේ නෙමෙයි, ඒකත් මට අයිති දෙයක් නෙමෙයි, ඒකත් අතහැරලා දානවා. මෙන්න මේ විදිහට නුවණින් මෙනෙහි කරමින් ධර්මයේ හිසිත පිහිටුවා ගන්න කියලා අනුශාසනා කළා. ගෘහපතිතුමනි, තවදුරටත් ඔබ මෙහෙමත් මෙනෙහි කරන්න ඕන. කොහොමද? න චක්කු සම්පස්සජං වේදනං උපාදිස්සාමි. ඇහේ ස්පර්ශේ නිසා ඇතිවෙන වේදනාව අල්ලගන්න යන්නෙත් නැහැ. දැන් මේ සිටුතුමා බලවත් වේදනාවකින් පෙළඹින්න ඉන්නේ. මේ හිසේ බලවත් වේදනාවක් තියෙනවා, කුසේ බලවත් වේදනාවක් තියෙනවා, මුළු මහත් ශරීරයේම බලවත් දැවිල්ලක් තියෙනවා. එතකොට මෙනෙහි කරන්න ඕන. ඇහැ නිසා ඇහි ස්පර්ශයෙන් යම් වේදනාවක් හට ගන්නවා නම් ඒකත් අතහැරලා දානවා. ඒකත් මගේ නෙමේ. කනේ ස්පර්ශය නිසා යම් විඳීමක් හට ගන්නවා නම් ඒකත් අතහැරලා දානවා. ඒකත් මගේ නෙමේ. ඒකත් අල්ල ගන්න යන්නේ. නාසයේ ස්පර්ශය නිසා, දිවේ ස්පර්ශය නිසා, කයේ ස්පර්ශය නිසා, මනසේ ස්පර්ශය නිසා යම් විඳීමක් හට ගන්නවා නම් ඒකත් අල්ල ගන්න යන්නේ. ඒකත් අතහැරලා දානවා. ඒ ස්පර්ශයත් අනිච්චයි. ඒකත් දුකට අයිති. රෝගයක්, තුවාලයක්, ආබාධයක් වගේ මේ ස්පර්ශය නිසා හට ගන්නා වේදනා. ඊළඟට ඒ වේදනාත් සාරයෙන් තොර නිසා අසාරයි, හිස් වූ දෙයක්, මමත්වයෙන් තොරයි, අනාත්මයි, මේ කිසිවක් මගේ නෙමේ, මේ සියල්ලම කෙරෙහි තියෙන බැඳීමම අතහැරලා දානවා. ඔන්න ඔය විදිහට නුවණින් සිහි කරන්න කියලා වදාලා. අනතුරුව තවදුරටත් පැහැදිලි කරනවා. ගෘහපතිතුමනි, ඔබ මේ විදිහටත් මෙනෙහි කරන්න ඕන, මේ විදිහටත් ධර්මයේ හික්මෙන්න ඕන. න පඨවී ධාතුන් උපාදිස්සාමි. නච මේ පඨවී ධාතු නිශ්චිතං විඥානං භවිෂ්‍යති. එයින් පැහැදිලි කළේ කුමක්ද? මේ පඨවී ධාතුව මම අල්ලගන්න යන්නේ. මගේ සිත මේ පඨවී ධාතුව ආසාවෙන් ඇසුරු කර නොගෙන පවතිවා. ඒ කියන්නේ මේ පඨවී ධාතුව කෙරෙහි නොබැඳී සිත පවත්වා ගන්නවා කියන එකයි. මොකද්ද පඨවී ධාතුව කියලා කියන්නේ? ඔව්, තද, රළු, ගොරෝසු ගතියෙන් යුක්ත ස්වභාවයට කියනවා පඨවී ධාතුව කියලා. පඨවී ධාතුවේ ලක්ෂණ අපට සලකන්න පුළුවන්. තද මොලොක්, රළු සිනිඳු, බර සැහැල්ලු, ගොරෝසු ගතිය කියලානේ. ඔන්න ඒ ලක්ෂණ වලින් යුක්ත කොටස් අපේ ශරීරයේ තියෙනවා. ඒ කියන්නේ මේ තද මොලොක්, බර සැහැල්ලු, රළු සිනිඳු ගතියෙන් යුක්ත කොටස් තියෙනවා අපේ ශරීරයේ. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව ආදී මේ කොටස් පඨවී ධාතුව අධික කොටස්. ඒ නිසා මේ පඨවී ධාතුව අධික කොටස්, ඒ කියන්නේ මේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු මේකක්වත් මගේ කියලා අල්ලගන්න යන්නේ. මේවත් ඔක්කොම අතහැරලා දානවා. මේ කිසිවක් ඇසුරු කරගෙන, තණ්හාවෙන් අල්ලගෙන සිත පවත්වන්නේ නැහැ කියලා ඔන්නෝම හික්මෙන්න ඕන. දැන් ඔන්න මරණාසන්න අවස්ථාවේ තමන්ට ධර්මයේ සිහි කරගන්න තරම් සිහි බුද්ධිය තියෙනවා නම් ඔන්නෝව තමයි කරන්න තියෙන්නේ නේ. නමුත් අර ධර්මයේ නොහික්මුණු පොහොදුන් සත්‍යයෝ බොහෝ දෙනෙක් ඒ වෙලාවට තැති ගන්නවා, කලබල වෙනවා. කලබල වෙලා නොයෙක් විකාර කියවන්න පටන් ගන්නවා. අර මිය ගිය ඥාතීන් ගැන සිහි කර කර කෝ අහවලා එයා ඉන්නවද, අරයා ගෙදර ආවද, අරයා බත් කෑවද, කෝ පුතා, කෝ දුව, කෝ මිනිවිරි, ඕවා තමයි සමහර කෙනෙක් මරණාසන්න අවස්ථාවේ සිහි කරන්නේ. නැත්තම් අර පෙට්ටිය හංගලා තිබිච්ච සල්ලි ටිකකෝ අර ඉඩම අරයට දුන්නත් දෙන්න නම් එපා ආදි වශයෙන් කියලා ඕවා මෙනෙහි කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ බැඳී ගිය දේවල් ඇසුරු කරගෙනම සමහර කෙනෙක් ප්‍රේතයන් වෙලා, භූතයන් වෙලා ඒ තැන්වලම පහළ වෙලා බොහෝ කාලයක් දුක් විඳිනවා. ඊටත් වඩා බරපතල අකුසල් කරගත්තොයි නිරේ ගිහින් උපදිනවා, තිරිසන් ලෝකයේ ගිහින් උපදිනවා. මොකද ඒකට හේතුව භාවිත මනසක් නැහැ. අර අතහැරලා මැරෙන්න පුරුදු පුහුණු කරගෙන නැහැ. අල්ල ගන්නමයි පුරුදු කරලා තියෙන්නේ. ඉතින් අල්ල ගන්නම පුරුදු කරගත්තොත් මොකද වෙන්නේ? අල්ල ගත්තොත් උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ. අන්න අල්ල ගන්න පුරුදු කරොත් වෙන දේ, අතහරින්න පුරුදු කරොත් උපාදාන නිරෝධා. උපාදානිය නැත්තම් භවයේ නැහැ. තණ්හා ඉඳන් ගන්න ඕන. තණ්හානේ අල්ල ගන්න හේතු වෙන්නේ. තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති. අල්ල ගන්න පුරුදු කරගත්තොත් එහෙමයි. අතහරින්න පුරුදු කරගත්තු මනස කොහොමද? තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ. තණ්හාව නැත්තම් උපාදානිය නැහැ. උපාදානිය නැත්තම් භවයේ නැහැ. භවයේ නැත්තම් ජාති, ජරා, මරණ නැහැ. ඒක නිසා දැන් අපි මේවා අහලා දැනගත්තයින් පස්සේ අපිත් අර தත්ත්වය ඇතිවෙන්ඩ නොදී කල් වෙලා ඇතුව සිහිනුවනින් වාසය කරන්න ඕන. අර තත්ත්වය කියලා කිවේ මරණාසන්න වෙලා අර පැරණිම් මිය ගිය ඥාතීන් ගැන සිහි කර කර ඒගොල්ලකෝ අරයකෝ මෙයාකෝ අර පෙට්ටගමේ හංගපු සල්ලිකෝ කිය කිය එහෙම ඒ තත්ත්වයට මනස ඇද වැටෙන්ඩ නොදී මේ ඇහත් ඇහැකණනාසය දිව ශරීරයේ මනස කියන ආයතනත් මගේ නෙමේ, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන අරමුණුත් මගේ නෙමේ, චක්කු විඥානාදී මේ සිතුත් මගේ නෙමේ, ස්පර්ශයත් මගේ නෙමේ, ස්පර්ශය නිසා හටගන්න වේදනාත් මගේ නෙමේ, ඊළඟට පඨවි ධාතුවත් මගේ නෙමේ කියලා එහෙම දකින්න පුළුවන්කම තියෙන්න ඕන. එතකොට පඨවි ධාතුවත් මගේ නෙමේ කියලා දකිනවා නම් ඒ තැනැත්තාට ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩ කඩන් ඒ මරණාසන්න මොහොතේ අලුයමලුව කැලපිඩක්සේම අතහරින්න පුළුවන්. අලුයමලුව කැලපිඩක් පිළිබඳව මේ පින්නතුන්ලාට ඇල්ම තියෙනවාද? උදේට අවදි වෙලා කටේ තිබිච්ච කුණු කැල ටික කාරලා විසිකරලා දානවා. කාරලා විසිකරලා දැම්මෙන් පස්සේ අර විසිකරපු කැලපිඩ මේක මගේ, මේක මම පරිස්සම් කරගන්න ඕන කියලා හිතක් පහළ වෙනවාද? නැහැනේ. ඒ පැත්ත හැරිලා බලන්නවත් නැහැ. කැල ගහපු පැත්තවත් බලන්නේ නැහැ. අන්න ඒ වගේ තවන්ට පුළුවන්කම තියෙන ඕන මරණාසන්න මොහොතේ මේ තමන්ගේ කියලා මෙච්චර කාලයක් පවත්වාගෙන හිටපු ගොඩ මඩ අරක වාහන ඉඩ කඩන් යාන වාහන ගෙවල් දොරවල් මේ ඔක්කොම මේ පඨවි ධාතුව මේවා දැන් මගේ නෙවෙයි, මේවා දැන් මට අයිති නෑ, මේ ඔක්කොම අනිත්‍යෝ දුක්ඛෝ දේවල්, මේවා දැන් ඔක්කොම මම අතහැරියයි කියලා අන්න අතහැර ගන්න පුළුවන්කම තියෙන ඕනේ විදිහට පඨවි ධාතුවත් අතහැරලා දාන්න ඕන. ආධ්‍යාත්මික පඨවි ධාතුවත් අතහරින්න ඕන. ඒ කියන්නේ මේ කොටකයනේ කොටින්ම ආධ්‍යාත්මික පටි ධාතුව කිව්වහම මේ ශාරීරියේ තියෙන තද බර රළු ගොරෝසු දේනේ ඒ සියල්ලත් අතහරින්න පුළුවන් වෙන්න ඕන. බාහිර පරිසරයේ තියෙන තද රළු බර ගොරෝසු දේත් අතහරින්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට නේ ආපෝ ධාතු පාදී සාමි වැගිරෙන සුළු තරලමේ දේවල් උපාදානය කරගන්න යන්නෙත් නෑ, අල්ලගන්න යන්නෙත් නෑ. මොනවද මේ ශාරීරියේ තියෙන වැගිරෙන සුළු තරලමේ දේවල්? ඔව්, මේ ශරීරය දෙන පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේදය, කඳුළු, සොටු, මුත්‍රා ආදී මේවත් මගේ නෙමේ, මේවත් දැන් මට අයිති නෑ, මේවත් මම අතහැරලා දානවා කියලා එහෙම හිත හදා ගන්න ඕන. බාහිර පරිසරයේ තියෙන වැගිරෙන සුළු, එකට යමක් බැඳ තබන සුළු තරලමේ දේවලු අතහැරලා දාන්න ඕන. ඊළඟට න තේජෝ ධාතුන් උපාදී සාමි තේජෝ ධාතු අල්ලගන්න යන්නෙත් නෑ මගේ කියලා තෘෂ්ණාවෙන් ගන්න යන්නේ. තේජෝ ධාතුව කියලා කියන්නේ ඔව් උෂ්ණත්වයේ උණුසුම සිසිල මේ ශරීරයේ තියෙන ආහාර දිරවන පැසවන ගතිය මුහු කරවන ගතිය තේජෝ ධාතුවයි. ආධ්‍යාත්මික තේජෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. බාහිර පරිසරයේ තියෙන උණුසුම සිසිල ආදී තේජෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. වායෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. වායෝ ධාතුව කියලා කියන්නේ ඈ වායෝ ධාතුව කියලා කිව්වහම වායෝ ධාතුවේ ලක්ෂණ තියෙනවනේ. යමක් දරා සිටින ගතිය, ඊළඟට යමක් පොඹ වෙන ගතිය, යමක් චලනය කරවන ගතිය, ඒක තමයි වායෝ ධාතුවේ ලක්ෂණය. එතකොට අන්නේ ලක්ෂණයෙන් යුක්ත ආධ්‍යාත්මික වායෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. බාහිර වායෝ ධාතුව අල්ලගන්න යන්නෙත් නැහැ. ඊළඟට ආකාශ ධාතුව. ආකාශ ධාතුව කියලා කියන්නේ යමක ඉඩක් ගන්නා ස්වභාවය. මේ ඒක තමයි ආකාශ ධාතුව කියලා කියන්නේ. දැන් මේ ශරීරයේ තියෙන පරිච්ඡේදයක් නේ. පරිච්ඡේදයක් කියලා කියන්නේ දැන් ඒ රූප කලාප අතරක් තියෙනනේ. කලාප කලාප වෙන්කරන යම්ෂි පරිච්ඡේදයක් අවකාශයක් තියෙනවා. අන්න ඒ ආකාශ ධාතුව අල්ලගන්න යන්නෙත් නේ. ආධ්‍යාත්මික වශයෙන් උත් තියෙන ස්වභාවයක් තියෙනවානේ. එතකොට අන්නේ ආකාශ ධාතුව අල්ලගන්න යන්නෙත් නෑ. ඊළඟට විඥාන ධාතුව තියෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් පමණයි. කොටේ විඥාන ධාතු අල්ල ගන්න යන්නේ නැහැ. මේ කියන ධාතු හයෙන් තමයි අපේ ජීවිතය හැදිලා තියෙන්නේ. මොනවද ධාතු හය? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන. මේන් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ කියන මේ ධාතු පහම රූපේට අයිති. ඒවක්වම රූපස්කන්ධය හා බැඳී තියෙනවා. අතට විඥානේ කිව්වහම නාමයට අයිති. අනේ විඥාන ධාතුවත් මම අල්ලගන්න යන්නේ. මේ සිතත් මගේ නෙමේ, එකත් මම අතහැරලා දානවා. මගේ සිත මේ සිතම ඇසුරු කරගෙන නොපවතිවා කියලා ඔන්න ඔය විදිහට ධර්මයේ හික්මෙන්න ඕන. එතකොට ඒ කියන්නේ අන්තිම මොහොතේ එහෙනම් සිහි කරන්න ඕන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුනුත් ආකාශ ධාතුවත් විඥාන ධාතුවත් කියන ධාතු හයම අනිත්‍යයි, මේවා දුක්ඛයි, මේවා කොම රෝගයක්, තුවාලයක්, ආබාධයක්, පීඩාවක් වගේ මේවා හිස්සු දේවල්. මේවා මගේ ආත්මය නෙවෙයි, මේ ඔක්කොම දැමම අතහැරලා දානවා කියලා ඔන්නෝම පුරුදු කරන්න ඕන. ඊළඟට ස්කන්ධ වශයෙන් සලකන්නත් පුළුවන්. මම මේ රූප උපාදානස්කන්ධය මගේ කියලා අල්ලගන්න යන්නේ. වේදනුපාදානස්කන්ධය, සංඤුපාදානස්කන්ධය, සංස්කාරුපාදානස්කන්ධය, විඥානුපාදානස්කන්ධය මම වගේ කියලා අල්ලගන්න යන්නේ. ඒකත් මම අතහැරලා දානවා. ඒ කිසිවක් මගේ නෙමෙයිවත් ඔක්කොම අනිත්‍ය වූ, දුක් වූ, රෝගයක්, තුවාලයක්, ආබාධයක්, පීඩාවක්, හිස්සෝ දෙයක්, අනාත්ම වූ, මමත්වයෙන් තොර වූ දේවල්. ඒ කිසිවක් මගේ නෙමෙයි. ඒ ඔක්කොම අතහැරලා දානවා. ඒ කිසිවක් ඇසුරු කරගෙන මාගේ සිත නොපවතිවා කියලා ඔය විදිහට පුරුදු පුහුණු කරන්න ඕන. එතකොට ස්කන්ධ වශයෙන් උත් අතහැරලා දානවා. ඊළඟට පුරුදු කරන්න ඕන මේ විදිහට. නැ ආකාසානං ඡායතනං උපාදීසාමි. ඒ කියන්නේ ධ්‍යාන සමාපත්තිය ඇති කරගත් යෝගාචරයේකට නම් අපි හිතමු අරූපාවචර ධ්‍යාන සමාපත්තිය ඇති කරගෙන තියෙනවා. එතකොට ඒ යෝගාචරයාට තමන් ඇති කරගත් අරූපාවචර සමාපත්තියෙහි සිත බැස ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මරණාසන්න මොහොතෙහි ඒ යෝගාචරයා හිතන්න පුළුවන්, දැන් මට මේ මෙරිලා ආයි මනුෂ්‍ය ලෝකෙට එන්න ඕනේ, මට මේ අරූපාවචර සමාපත්තිය තියෙනවා. එයින් එහෙක සිත පිහිටුවා ගත්තහම මම නිදාගෙන නැගිට්ටා වගේ අරූපතලයේ පහළ වෙනවා කියලා එහෙම හිතෙන්න පුළුවන්. නමුත් එතනක් තියෙනවා උපාදානයක්. මොකද්ද උපාදානේ? මම දැන් මෙතනින් මැරිලා ගිහිල්ලා අරූපතලයේ පහළ වෙනවා කියන එක. ඉතින් ධර්මයේ දකින්න යෝගාවචරයක් නම් එතනදිත් හිත හදා ගන්න ඕන, නුවණින් මෙනෙහි කරන්න ඕන. මේ ආකාසානං ඡායතනයත් අතහැරලා දානවා. ඒකත් සංකතය. එහෙ පහළ වුණත් ඒකත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒකත් මගේ නෙමෙයි කියලා ඒකත් අතහැරලා දානවා. විඥානං ඡායතන සමාපත්තිය තියෙනවා නම් ඊගෙනත් සලකලා ඒකත් අතහැරලා දානවා. ඉතින් එතනදී සමාපත්තියත් ඒ සමාපත්තියෙන් ඇතිවෙන විපාක ධර්ම ගැනත් සලකලා දෙපැත්තම අතහැරලා දාන්න පුළුවන්. ආකින්ජඤ්ඤායතනේ, නේව සංඥානාසඤ්ඤායතනේ කියන මේ අරූප සමාපatti හා ඒයින් පහළ වෙන අරූපතල එකක්වත් මගේ නෙමෙයිවත් මට අයිති නෑවත් මම ඔක්කොම අතහැරලා දානවා. ඒවත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා මොන සියලුම සංස්කාර විදර්ශනා කරනවා. ඊළඟට දැන් බලන්න මේ හොඳ විදර්ශනා භාවනාවක් මරණාසන්න විතරක් නෙවෙයි, හැම මොහොතකම කරන්න වටින විදර්ශනා භාවනාවක්. ආයතන වලින් පටන් අරගෙන ඊළඟට ධාතුව දක්වා විදර්ශනාව ගෙනහිල්ලා, ඊට පස්සේ එතනින් ස්කන්ධ දක්වා ගෙනහිල්ලා, ස්කන්ධත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා, අරූප සංඥාත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා, ඊළඟට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වදාලා ගෘහපතිතුමනි දැන් මෙන්න මේ විදිහටත් හික්මෙන්න නැ ඉද ලෝකං උපාදීසාමි, මම මේ ලෝකේ අල්ලගන්න යන්නෙත් නැ, මේ ලෝකේ යමක් තියෙනවා නම් ඒ සියල්ලම මම දැන් අතහැරලා දානවා. මේ ලෝකෙත් මට එපා, මේ ලෝකෙත් මගේ නෙමෙයි. ඒ කියන්නේ මේ ලෝකයට අයිති දේවල් අතහැරලා දාලා යන්නේ ඒක ලේසි වැඩක් නෙමෙයිනේ. මොකද ලේසි නැත්තේ? අය දැන් මේ පින්වතුන්ලාට ඉන්නවා තමන්ගේ කියලා, අඹදරුවෝ ඉන්නවා, දූපතුන් ඉන්නවා, ඥාතීන් ඉන්නවා, හරක බාන ඉන්නවා, ගෙවල් වල ඇති කරපු බල්ල බලල්ලු පව ඉන්නවා. මම අහලා තියෙනවා හෘදය ආබාධය හැදිලා මරණාසන්නව ස්පිරිතාලේ කියන ආරෝග්‍ය ශාලාවක හිටපු එක්තරා පින්වතෙක් තමන්ගේ ගෙදර ඉන්න ඉබ්බාගෙනත් අන්තිම මොහොතේ ඇහුවයි කියලා. ඉබ්බාගේ අර පොත්තක් ගැලවිච්ච පොත්තක් ගේන්න කිව්වලු බලන්න. ඉබ්බාවත් උපාදානය කරගෙන ඉන්නේ. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් ඉබ්බා අතහැරලා දාලා යන්නත් කැමති නෑ. යනවා නම් ඔක්කොම අරගෙන තමයි යන්න අදහස තියෙන්නේ. ඉබ්බෝයි, ගෙම්බෝයි, හාවෝයි ඉන්න ඔක්කොම. ඒක නිසා කල්පනා කරන්නේ මෙලවට අයත් යමක් ඇද්ද මේ ලෝකේ තියෙන ඔක්කොම අතහැරලා දානවා. නූල් පොටක දෙයක් මට මේ ලෝකේ ආය අවශ්‍ය නැහැ. ඒවත් ඔක්කොම මගේ ඉන්නේ. මේකත් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඔන්න දැන් මම ඒවත් ඔක්කොම අතහැරියා. ඊළඟට නැචමේ ඉද ලෝක නිශ්චිතං විඥානං භවිෂ්‍යති. ආයේ මේ මෙලව තියෙන කිසිම දෙයක් අල්ලගෙන මගේ සිත නොපවතිවා. ඔන්න ඔය විදිහටයි ධර්මයේ පුරුදු පුහුණු කළ යුත්තේ. ඊළඟට දැන් මෙලව අතහරිනකොට ඊළඟට කොහෙද හිත පිටවන්නේ? පරලෝක. ඒ කියන්නේ මම ඉතින් දැන් මේ විදිහේ දන් දීලා තියෙනවා, කටින පින්කම් කරලා තියෙනවා, අටමහ කුසල් කරලා තියෙනවා, සාංගික දාන දීලා තියෙනවා, අටපිරිකර පූජා කරලා තියෙනවා, දමදිව වන්දනා කරලා තියෙනවා, දල්දා වහන්සේ දැක බලාගෙන තියෙනවා, ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කරගෙන තියෙනවා, පොහොය අටසිල් රැකලා තියෙනවා, සමත භාවනා කරලා තියෙනවා, සාමාන්‍ය විදර්ශනා භාවනා කරලා තියෙනවා. ඉතින් දැන් මට චාතු මහරාජිකේ පහළ වෙන්නත් පුළුවන්, තාවතිංසේ පහළ වෙන්නත් පුළුවන්, යාමේ පහළ වෙන්නත් පුළුවන්, ඊළඟට තව කොහෙද තුරිතේ පහළ වෙන්නත් පුළුවන්, නිමාන රතිය පහළ වෙන්නත් පුළුවන්, පරිණිමිත වසවාතියෙත් පුළුවන්, ධ්‍යාන තියෙනවා නම් බඹලොවත් පුළුවන් කියලා හිත පිහිටුවා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? පරලෝ අල්ලා ගත්තා වෙනවා. අන්න පරලෝකම් උපාදී ස්වාමි. එතකොට පරලෝ අල්ලා ගත්ත වෙනවා. දැන් මෙහිදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අනුශාසනා කරනවා, තස්මාති හතේ ගහපති ඒවංශිකි තබ්බං න පරලෝකම් උපාදී ස්වාමි, මම පරලෝ අල්ලා ගන්න යන්නෙත් නැහැ. නැච මේ පරලෝක නිශ්චිතං විඥානං භවිෂ්‍යති, මගේ සිත පරලෝව ඇසුරු කරගෙන නොපවතිවා. ඒ කියන්නේ දැන් මම තාවතිංසේ පහළ වෙච්චහම මට දැන් මේ වගේ විමානයක් මැවෙයි, ඒ විමානයේ දිව්‍ය අප්සරාවෝ වීණා වාදනය කරමින් මං එනකම් බලාගෙන ඉඳී, එහෙම කියලා මොකක්වත් එහෙම හිතන්න යන්නේ නැහැ. ඒකත් අතහැරලා දානවා. ඉතින් දැන් තමන් දන්නවා තමන්ගේ කුසල කර්මනේ, උපදීනවා නම් එහෙමයි නැත්නම් ඒකත් එහෙමයි කියලා ඒ පැත්තත් අතහැරලා දානවා. දැන් තමන් දන්නවා තමන් උපාදාන සහිතව මිය පරලෝ ගියත් සුගතියක උපදින්න හේතු සම්පත් තියෙනවා. ඒක නිසා ඒක කර්මානුරූපව වෙනවා නම් ඒකටත් ඉඩ තියෙනවා. නමුත් තමන්ට මේ අන්තිම මොහොතේ සියල්ල අතහරිනවා නම් දැන් ඒ සඳහා අවස්ථාව තියෙනවා. ඒක නිසා මොකද කරන්නේ? දක්ෂ යෝගාවචරයෙක් නම්, දක්ෂ නුවණින් යුක්ත විදර්ශනා වඩන කෙනෙක් නම් කල්පනා කරනවා පරලෝව ගැන මම දැන් අල්ලගන්න යන්නෙත් නැහැ. ඒක ධර්මතා පරිද්දෙන් වෙන දෙයක් වෙච්චාද? ඒ නිසා මේ පරලෝවට අයිති යමක් යද්ද ඒ සියල්ලම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඒ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙමෙයි. තින් දෙවලෝක ගිහින් උපන්නත්, බඹලෝක ගිහින් උපන්නත්, අඩුමතරමින් මනුෂ්‍ය ලෝකේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් සුදුසු තැනක උපන්නත්, ඒ ජීවිත හැම එකක්ම අනිත්‍යයි. ඒ වේ විඳින සැප සම්පත් ඔක්කොම යම්සි දවසක ෂේ වෙලා යනවා. නේව සංඥානා සංඥායතනේ පහළ වුණත් කල්ප 84000කට පස්සේ හරි ඒ ආත්ම භාවයේ ගිවිල යනවා. ඒ නිසා පරලොවට ඇති හැම දෙයක්මත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මම මේ පරලොවත් අතහැරලා දානවා, මගේ සිත පරලොව ඇසුරු කරගෙන හෝ නොපවතිවා කියලා එහෙමත් ධර්මයේ මෙනෙහි කරනවා. ඊළඟට ගෘහපතිතුමනි, මම දැන් මේ විදිහටත් මෙනෙහි කරන්න ඕන. කොහොමද? යම්පිදන් දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේෂිතං අනුවිචරිතං මනසා තම්පින උපාදී සාමි. ගෘහපතිතුමනි දැන් මෙහෙම මෙනෙහි කරන්න. දකපු, අසපු, රස විඳපු, ගඳ සුවඳ විඳපු, සිතින් දැනගත්තු, ඊළඟට ඒ හැම දෙයක්මත් ඊළඟට යමක් බලාපොරොත්තු වුණා නම්, සෙව්වා නම්, සිතින් කල්පනා කළා නම් ඒ හැම දෙයක්මත් මම දැන් අතහැරලා දානවා. ඒ කිසිවක් දැන් මම අල්ලගන්න යන්නේ නැහැ. ඒ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. කිසිවක් මම හෝ මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා ඔයවත් ඔක්කොම අතහැරලා දාන්න කියලා කිව. දැන් එතකොට දැන් මේ අතහැරීමට මේ දක්වා එනකොට හිතට දැන් අල්ලගන්න කිසිම දෙයක් නැහැ. අහපු, දැකපු, රස විඳපු, ගඳ සුවඳ විඳපු, සිතින් දැනගත්තු, පතපු, සොයපු, කල්පනා කරපු මේ හැමදේම එතකොට මේ වෙනකොට අතහැරලා ඉවරයි. දැන් අල්ලගන්න දෙයක් නැහැ. දැන් එහෙනම් හිත පිහිටවනවා නම් කොතනද හිත පිහිටවන්න තියෙන්නේ? ඒතං සන්තං, ඒතං පනීතං, යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. සියලු සංස්කාරයන්ගේ සංසිඳීමෙන්, සියලු උපදීන් දුර කිරීමෙන් සාක්ෂාත් කරනු ලබන විරාග සංඛ්‍යාත, නිරෝධ සංඛ්‍යාත, ඒ නිවනම ශාන්තයි ප්‍රණීතයි කියලා අන්න එතන සිත පිහිටවන්න පුළුවන්. ඒතර බලන්න මේ අපිට මරණාසන්න අවස්ථාවේහි දක්ෂ යෝගාචරයේකට මේ භව නිරෝධයේ දක්වාම සිත ගෙනියන්න පුළුවන්. Taman මේ විදර්ශනාවේහි දක්ෂ වෙනවා නම්, සමත් වෙනවා නම්, ඊට නිසි කල්යාණ මිත්‍ර ප්‍රතිසුත් ලැබෙනවා නම්. ඉතින් දැන් ඔන්න ওই විදිහට සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ මේ සියල්ලම අතහැරලා නිවන් දකින්න තැන දක්වාම ධර්මයේ මෙනෙහි කර යුතු ආකාරය පිළිබඳ සාරිපුත් අනාථපිණ්ඩික සිටුමාට පැහැදිලි කළා, දේශනා කළා, අනුශාසනා කළා. ඒ අවස්ථාවේදී අනාථපිණ්ඩික සිටුමා අඬන්න පටන් ගත්තා. කඳුලුවක් කරමින් අඬනවා. ඒ ගමන ආනන්ද ස්වාමීන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට කරුණාවෙන් මතක් කළා, ගෘහපතිතුමනි, ඔබ ඔය අතහරින්න කිව්වට දැන් ඇලෙනව නේද? ඔබ දැන් එහි බැස ගන්නව නේද කියලා එහෙම ඇහුවා. එතකොට ඉඳන් කිව්වා, ස්වාමීනි, ආනන්ද ස්වාමීන් වහන්ස, මම මේ අරමුණෙහි ඇලෙනවා නෙමෙයි, ඒක ගැලෙනවා නෙමෙයි. මම ශාස්ත්‍රුන් වහන්සේව බොහෝ කාලයක් ඇසුරු කළා. මනෝභාවනීය භික්ෂුන් වහන්සේලා බොහෝ කාලයක් ඇසුරු කළා. නමුත් මේ තරම් ගැඹුරු ධර්ම කතාවක් මට මීට කලින් මේ විදිහට අහන්න ලැබුණේ නැහැ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කළා, ගෘහපතිතුමනි, සුදු වස්ත්‍ර හඳින ගිහි පින්වතුන්ලාට එකපාර මේ වගේ ධර්ම කතාවන් දේශනා කෙරෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ධාර්මිකව කම්සෝ විඳගෙන ඉන්න අයනේ. ඒක නිසා එකපාර මේ විදිහේ ගැඹුරු අත්හැරීමක් ගැන කියා දෙන්නේ නැහැ. පැවිදි ශ්‍රාවකීන්ට තමයි මේ වගේ ගැඹුරු කතා නිතර දේශනා කරන්න කියලා. එතනදී මම හිතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි මේ පිළිතුර වදාලේ. අන්නේ අවස්ථාවේදී අනාථපිණ්ඩික සිටුතුමා නැවතත් පවසා සිටිනවා, ස්වාමීනි, සාරිපුත්‍රයන් වහන්ස, අනේ මේ වගේ ධර්ම දේශනාවන් සුදුවත් අඳින ගිහි උපාසක උපාසිකාවන්ටත් දේශනා කරන සේක්වා. සාරිපුත්‍ර ස්වාමින් වහන්ස කෙලෙස් තුනී මේ වගේ ධර්මයන් අහලා පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් කුල පුත්‍රයෝ තියෙනවා. එබඳු ඇත්තන්ට මේ වගේ ධර්ම කතාවක් අහන්න නොලැබුණොත් එහෙම ධර්මයේ දැකලා නිවන් දකින්න තියෙන අවස්ථාව නැතුව යනවා. ඒ නිසා මේ වගේ ධර්මයනොත් දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. ඉතින් ඔන්න ඔය විදිහට සාරිපුත්‍ර ස්වාමින් වහන්සේත් ආනන්ද ස්වාමින් වහන්සේත් මේ මහා දානපති බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක වූ මහා පුණ්‍යවන්ත අනාථපිණ්ඩික සිටුතුමාට අන්තිම ධර්ම දේශනාව වදාරලා ආවාද අනුශාසනා කරලා පිටත් වුණා. අනතුරුව අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා, දැන් සිටුතුමා කියන්න බෑ, දිව්‍ය පුත්‍රයා රාත්‍රියේහි මුළුමහත් ජේතවනාරාමයේම බබළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනමාන කරලා මේ ගාථාවන් පවසා සිටියා. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිවේසිතං ආවුත්තං ධම්ම රාජේන පීති සංජනනං මම. භික්ෂු සංඝයා නිරන්තරයෙන්ම වැඩවාසය කරන ධර්මරාජන් වූ භාග්‍යවතුන් වහන්සේ වැඩවාසය කරන මේ ජේතවනයේ මට ප්‍රීති උපදවයි. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති නගොත්තේන දනේනවා. එයින් කියුනේ කර්මයත් ඊළඟට මාර්ග ප්‍රඥාවත් විද්‍යාවත් සමාධි පාක්ෂික ධර්මයත් කියන මේ ධර්මයන් නිසා සිල්වත් කෙනාගේ ජීවිතය උතුම් භාවයට පත් වෙනවා. ඒ කර්මාදිය හේතු කරගෙනම සත්‍යෝ විසුද්ධියට පත් වෙනවා. ඒ කියන්නේ කුසල කර්මයන් සිද්ධ කරනකොට. දැන් මෙතනදී විශේෂයෙන්මයි මාර්ග චේතනාව සංඛ්‍යාතේ කර්මයත් මාර්ග ප්‍රඥාව සංඛ්‍යාත විද්‍යාවත් සමාධි පාක්ෂික ධර්මයනොත් ඒ සිල්වත් කෙනාගේ ජීවිතය උතුම් බවට පත් කරනවා කියන එක, විසුද්ධියට පත් කරනවා. කෙනෙක්ගේ ගෝත්‍රය නිසාවත් ධනේ නිසාවත් කෙනෙක් විසුද්ධියට පත් වෙන්නේ. එතකොට මොනවයින්ද කෙනෙක් විසුද්ධියට පත් වෙන්නේ? තමන් කරන කුසල ධර්මයන් නිසා, කර්මයේ නිසා, විද්‍යාව අවබෝධය නිසා, ධර්මයේ නිසා, සීලයේ නිසා. මෙන්න මේවයින් තමයි කෙනෙක් විසුද්ධියට පත් වෙන්නේ. එහෙම නැතුව ගෝත්‍රයෙන් හෝ ධනයෙන් හෝ නොවේ. තස්මාහි පඬිතෝ පෝසෝ සම්පාසං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත විසුජ්ජති. එතකොට නොවනැති සත්පුරුෂයා තමන්ගේ ආත්මාර්ථය නැත්තම් තමන්ගේ යහපත වැඩ කැමැතිව නුවණින් මේ ධර්මයන් විමසනවා. විමසලා එහි පිහිටලා ආරි මාර්ගය තුලින් විසුද්ධියට පත් වෙනවා කියලා දැන් කවුද මේ කියන්නේ? අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා. සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේන ච යෝහි පාරගතෝ භික්ඛු ඒතාව පරමෝසියා. ප්‍රඥාවෙන්ද සීලෙන්ද කෙලෙස් දුරු කිරීමෙන්ද සාරිපුත්‍රයා, සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ වෙනවා. නිර්වාණය නම් වූ පරතරට පැමිණියම් භික්ෂුන් වහන්සේ නමක් ඇද්ද ඒ සියලු දෙනාටම අග්‍ර වෙන්නේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ කියලා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේටත් ගාථාවෙන් ප්‍රශංසා කරලා ශාස්ත්‍රුන් වහන්සේගේ අනුමැතිය ලැබුණයින් පස්සේ මේ දිව්‍ය පුත්‍රයා එතනම අතුරුදහන් වෙලා ගියා. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ පහුවෙනිද එළිය වැටුණයින් පස්සේ භික්ෂුන් වහන්සේලාට මේ කාරණය සැලකලා, මහණෙනි, ඊයේ රාත්‍රියේ මුළු මහත් ජේතවනයේම බබළුවාගෙන දිව්‍ය පුත්‍රයෙක් පැමිණිලා මේ විදිහේ ගාථාවන් ප්‍රකාශ කළා. ශාස්ත්‍රුන් වහන්සේ ඒ ගාථාවන් අනුමත කළයින් පස්සේ, ඒ අදහස අනුමත කළයින් පස්සේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරලා එහිම අතුරුදහන් වුණා කියලා. යන්නේ වෙලාවේ ධානාන්ද ස්වාමීන් වහන්සේ පවසා සිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම ඔයනම් අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා විය යුතුයි. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙරෙහි බොහෝම පැහැදීමෙනුයි වාසය කළේ කියලා. අනේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කළා. සාදු සාදු ආනන්ද, බොහොම හොඳයි ආනන්ද. ආනන්ද ශ්‍රාවකයෙක් විසින් තර්කානුකූලව කල්පනා කළ යම් නිගමනයකට පත්විය යුතුද? ඔබයි නිගමනයට පැමිණියා. ඒ අනෙකෙක් නෙවෙයි පැමිණි දිව්‍ය පුත්‍රයා නම් අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයාමයි කියලා බුදුරජාණන් වහන්සේ කාරණේ සැලකර සිටියා. ඔන්න ඔය විදිහට අනාථපිණ්ඩික සිටුතුමා අවසාන මොහොතෙහි යහපු ධර්ම දේශනාවත් තමන්ගේ ජීවිතේ කරගත්තා වූ කුසල ධර්මයන් නිසා තුසිත දිව්‍ය ලෝකයේ පහළ වෙච්ච හැටිත්, ඊළඟට ඒ දිව්‍ය පුත්‍රයා පැමිණිලා ජේතවනාරාමයේ දැක බලාගෙන ශාස්ත්‍රූන් වහන්සේ, දික්ෂූන් වහන්සේලා තමන් විසින් කරවපු ජේතවනාරාමයේ සුවසේ ධර්ම ප්‍රීතියෙන් වාසය කරන ආකාරය දැකලා තමන්ගේ පහන් බව පළ කරලා පිටත්ව යන්න ගියා. ඉතින් දැන් තවදුරටත් ධර්මයේ දැකීමේ ඥානය මුහුකුරවා ගත හැකි කෙනෙක් වුණා නම් සමහර විට ඒ අවස්ථාවෙහි අරහත්ත්වයේ දක්වාම මාර්ගඥාන දියුණු කිරීමේ හැකියාව තිබුණා. අන්න ඒ නිසා ඥාන සම්ප්‍රයුක්ත ධර්මයේ දකිනු කැමැති, සංසාර දුකින් නිදහස් වෙන්න කැමැති සත්පුරුෂයෝ උන්ව ඒ කාරණා සිහිපත් කරගෙන නිතර මේ තමන්ගේ ඇහැ කරන ආශේ දිව ශරීරයේ මනස, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම, ළඟට ඇහැ කරන ආශේ දිව ශරීරයේ මනස නිසා පහළ වෙන සිත්, ආයතන මුල්ව ඇති වෙන ස්පර්ශය, ආයතන මුල්ව ඇති වෙන වේදනා, ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ධාතුන්, රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධ පංචකය, ආකාශානංචායතනාදී අරූප සමාපatti, මෙලෝ පරලෝ දෙලෝම, ඊළඟට දැක්ක අහපු රස විඳපු ගඳ සුවඳ විඳපු හිතින් දැනගත්තු මේ සෑම දෙයක්ම, පතපුව සොයපුව කල්පනා කරපු මේ සෑම දෙයක්ම අතහරින්න මහන්සි ගන්න ඕනේ. එසේ අතහරිමින් උතුම් වූ අමෘත ධාතුවේ හිසිත පිහිටුවා ගන්න මහන්සි ගන්න ඕන. ඉතින් මේ පින්නතුන්ලාත් මෙතෙක් කියලා අන්නේ අමෘත ධාතුව බලාපොරොත්තුෙන් සාක්ෂාත් කරගනු කැමැත්තෙන් බොහොම සාවධානව ධර්ම ශ්‍රවණය කළා. එයින් ජනිත කරගත් අවශ්‍ය පුණ්‍ය ධර්මයන් අපට ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැත්තා වූ සියලු බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ භවත්වාන්තරායෝ, සුඛී දීඝායුකෝ භව, භවතු සබ්බ මංගලං, රක්ඛන්තු සබ්බ දේවතා, සබ්බ බුද්ධානුභාවේන, සබ්බ ධම්මානුභාවේන, සබ්බ සංඝානුභාවේන, සදා සොත්ති භවන්තු තේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ, චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති, ආයුවන්නෝ සුඛං බලං, ආයුරාරෝග්‍ය සම්පත්ති, සග්ග සම්පත්ති මේවච, අතෝ නිබ්බාන සම්පත්ති, මිනාතේ සමිජ්ජතු. සුවපත්ති වානි, දුක් නිරෝගී සුව සැලසේ, සුඛී හෝතු. සාදු අනුමෝදාමි, සාදු අනුමෝදිතබ්බං. කමාමි, සුඛී හෝ සබ්බ දුක්ඛා පමුඤ්ජතු, නිබ්බාන පච්චයා හෝ සුවපත්තේවා, ශාන්තියක් යහපතක් වේවා.